නිවේදනයයි ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයක් නවවැනි පාර්ලිමේන්තු සඳහා ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීමක් 20-23 සැප්තැම්බර් 6 වෙනි බදාදා එනම් අද දින පූර්වභාගයේ 11ට කාර්යක සභා කාමර 6ෙහිදී පැවැත්වීමට නියමිත බව දන්වන අතර ඒ සඳහා සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරුණිකව ආරාධනා කරනු කැමැත්තෙමි. කාර්යක සභා වාර්තා පිළිගැන්වීම චම්ප කරනව කැමැත්තුමා.
ගරු කතානායකතුමනි, ක්‍රම සහ විධි කාර්යක සභාවේ සභාපතිවරයා ලෙස එහි සභාවේ පළවෙනි වාර්තාව මම මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එෙහිදී ඔබතුමාගේ අවධානය යොමු කිරීම සඳහා මම කරුණු කීපයක් කතා කරන්න කැමතියි. පළවෙනි දේ තමයි මේ අපේ කාර්යක සභාවවලට අපි යම් යම් තොරතුරු අමාත්‍යාංශ වලින් ඉල්ලුවාම ඒ අමාත්‍යාංශ යම් යම් කරුණු දක්වමින් ඒ තොරතුරු අපට ලබා දීම පමා කරනවා හෝ ප්‍රතික්ෂේප කරනවා. දැන් අපිට ඊයේ වාර්තා වුණා කැබිනට් මණ්ඩලයේ තීරණයක් කරන් තියෙනවා කියලා ඇමතිතුමාලා හරහා තමයි ඒක ලබා ගන්න කියලා. ඉතින් මේ පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙන මේ මූල්‍ය බලය 148-149 වගන්තිවලින් ඒ මූල්‍ය බලය පරිහරණය කරන එක ක්‍රමයක් තමයි මේ කාර්යක සභා හරහා ඒ යම් යම් ප්‍රශ්න කිරීම, යම් යම් තොරතුරු විමසීම්, යම් යම් නියාමනයන් කිරීම. ඉතින් අපිට ස්ථාවර නියෝග වලින් දීලා තියෙන බලතල මේ ආකාරයට උල්ලංඝනය කිරීමෙන් මේ කාර්යක සභාවල පැවැත්ම ලොකු ප්‍රශ්නයකට මතුවෙන කතානායකතුමනි. ඒ නිසා ඔබතුමාගේ මැදිහත් වීම අපි බලාපොරොත්තු වෙනවා. මේ කාර්යක සභාව හොඳ තත්වයකින්, හොඳ සෞඛ්‍ය තත්වයකින් පවත්වාගෙන යන්න ඕන නම් ඔබතුමා මැදිහත් වෙලා මේ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලනවා. මොකද සමහර ආයතන දෙනවා, සමහර ආයතන දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. දෙක, දැන් මේ කාර්යක සභාවල අපි වැඩ කටයුතු කරගෙන යාමේදී අපිට නිලධාරී දෙන්න ඉන්නේ, ඒගොල්ලෝ ඉතාම මහන්සියෙන් වැඩ කරනවා, ලිපිලේඛන ගණනාවක් කරනවා. නමුත් විධිමත් කාර්යාල පහසුකම්ුත් නැහැ. ඒ වගේම මේ දත්ත විශ්ලේෂණයට අවශ්‍ය කරන දැනුම අපිට නැහැ. ඒ සඳහා අපි පාර්ලිමේන්තුවට උපකාර කරන ආයතනවලට, UNDP ආයතනයට එහෙම කරුණු දැක්වුවා. ඒ ගැන කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කළා. මේ අපි හැමෝම විශේෂඥයෝ නෙවෙයි, විවිධ විෂයන්හි ඒ සඳහා අවශ්‍ය විශේෂඥභාවය පාර්ලිමේන්තුවට ලබා ගන්න කියලා, කඩිනමින් ලබා ගන්න කියලා අපිට මම ඔබතුමාන් ඉල්ලනවා. මොකද අපිටම මේ ගණන් හදහද ඉන්න වෙලාවක් නෑ, අපිට කාර්යාල පහසුකමකුත් නැහැ, එවැනි පහසුකම් කිසිවක් නොමැති නිසා. ඒ වගේම ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා මේ වාර්තාවේදී අපි විශේෂයෙන්ම රජයේ ආදායම් ආයතන තුන ගැන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම රේහු දෙපාර්තමේන්තුව, ඒ වගේම සුරාබත් දෙපාර්තමේන්තුව පිළිබඳ නැගිච්ච ප්‍රශ්න හා ඒවා සම්බන්ධයෙන් දෙන විසඳුම් පිළිබඳව අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමා බිස්නස් කමිටියේදී මේ ගැන කතා කරලා අපේ මන්ත්‍රීතුමාලගේ විවාදයකට මේක යොමු කරවන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉලක්ක සපුරා ගැනීමේදී දැන් මේ පාර්ලිමේන්තුවේදී කිව්වා අවුරුදු 18ට වැඩි අය සියලු දෙනාම ටැක්ස් ෆයිල් එකක් අරින්න කියලා. ඒ වගේම දැනට දීලා තියෙන අපේ ප්‍රතිපත්ති මාලාව මත අඩු ගානේ 12 ලක්ෂයක්කට ටැක්ස් ෆයිල් අරින්න ඕනේ. හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැඳවල අපි බැලුවාම ඒගොල්ලන්ගේ ක්‍රමවේද අනුව තව දශක ගානකටවත් ඒ වැඩේ කරන්න බෑ. ඉතින් ඒ ගැනත් අපි මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපගේ රේගු දෙපාර්තමේන්තුව ගැන කිව්වොත් රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගැටලුවක් හැටියට මේ මිස්සින් නොයිසින් අපි අඳුරගෙන තියෙනවා. ඒ ගැන ග්ලෝබල් ඉන්ටිග්‍රිටි රිපෝර්ට් එක අපට ලබා දීලා තියෙනවා. මේ ලංකාවේ මිස්සින් නොයිසින් කෙරෙන්නේ කොහොමද කියන එක ගැන ආසන්නයෙන් $2 billion 2-3 ගාණක් වාර්ෂිකව රටින් එළියට යනවා. ඔබතුමා දන්නවා මේ රට මේ මූල්‍ය අර්බුදයට එන්න ප්‍රථම අපගේ ගෙවුම් ශේෂය තිබුණෙත් ඒ වගේ ගානක. ඒ කියන්නේ අපේ තිබුණ හිඟ ගානත් ඒ $2 billion 2-3 ගාන. ඒ ගාන එළියට යනවා විවිධ ක්‍රමවේද මගින්, මේ මිස්සින් නොයිසින්, ඒ කියන්නේ අපගේ අපනයන ආනයන ක්‍රියාවලියේදී සිදු කරන ක්‍රියාවලිය. ඒකටත් අපි යම් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කොහොමද පාලනය කරන්නේ, ඒ කොහොමද විධිමත් කරන්නේ. සුරාබත් දෙපාර්තමේන්තුව ගත්තොත් සුරාබත් දෙපාර්තමේන්තුව තේත්වයේ කටයුතු පිළිබඳව ඇත්තටම විධිමත් විමර්ශනයක් පාර්ලිමේන්තුවේ කෙරෙන්න ඕනි. විශේෂයෙන්ම මේ ස්ටිකර් ප්‍රශ්න ගැන මේ පාර්ලිමේන්තුවේ අපේ කාර්යක සභාව ඉදිරියේදීම අපේ ස්ටිකර් ගෙනල්ලා ඒගොල්ලන්ට පෙන්වුවා මේ ස්ටිකර් ව්‍යාජ ස්ටිකර් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි දැන් මේ ව්‍යාජ ස්ටිකර් හඹා යන ක්‍රියාවලියක් සුරාබත් දෙපාර්තමේන්තුව අනුගමනය කළ තියෙන්නේ. ඉතින් ඒ හරහා රටට අහිමි වෙලා තියෙන ආදායම අපිට නිකම්ම සුරාබත් දෙපාර්තමේන්තුව හැමදාම කියන්නේ අරක්කු මිල, එහෙම නැත්නම් මත්පැන් මිල ඉහළ ගියාම මිනිස්සු කසිපුහා වෙනත් දේවල් වලට යොමු වෙනවා කියලා. හැබැයි මේ ව්‍යාජස්තිකර නිසා මේ ස්ටිකර් එකට වැය වෙන්නේ 1.80යි කතානායකතුමනි. හැබැයි බදු ආදායම සෑම අරක්කු බෝතලයකම රුපියල් 2900ක් රටට අහිමි වෙනවා. 1.80ක වංචාවට. ඉතින් ඒ නිසා මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලගත්තු මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව 2018 ඉඳන් යෝජනා කළා මේ ඉන්ටිග්‍රේටඩ් ප්ලට්ෆෝම් එකක් පිළිබඳ ආදායම් පිළිබඳව ජාතික හැඳුනුම්පතට සම්බන්ධ කළා. කෝපා ආයතනයෙන් මේ වාර්තාව නිකුත් කළේ. ඒ පිළිබඳව ප්‍රගතිය ගැන කියනවා නම් ඉතාම කනගාටුදායකයි. අපේ ජීවිත කාලය ඇතුළතවත් එහෙම වැඩක් මේ රට ඇතුළේ මේ ආදායම් දෙපාර්තමේන්තුවල සිදු කරන්න පුළුවන්ද කියන ගැටලුව පැන නැගිලා තියෙනවා. ඒ සඳහාත් අපේ යෝජනාවලියක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. මේක ගැන විවාදයක් ලබා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
සභානායකතුමා,
නායකතුමනි, එම එකී වාර්තාව මුද්‍රණය කළුත්‍යයි යෝජනා කළ
මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව ගරු හර්ෂද සිල්ලා මැතිතුමා.
ගරු කථානායකතුමා, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී යොමු කරන ලද සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත 17 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියමය සහ 69 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් ඒ සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. හැබැයි එතන නෙමෙයි ගරු කථානායකතුමා ගැටලුව තියෙන්නේ මේ අද වෙන්න යන දේ සම්බන්ධයෙන්. දැන් අපිට මෙතන දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි තාම හරියට දන්නේ නැහැ ගරු අගමැතිතුමා අපිට කියන්න ස්ථාවර නියෝග අත්හිටවලා ඔබතුමා මේක අද පාර්ලිමේන්තුවට ගේන යනවද නැද්ද කියලා. මොකද මේ සම්බන්ධයෙන් අපේ කාර්යක සභාව තාම හමු වෙලා නැහැ. මොකද ඊයේ ඔබතුමා මේ සුප්‍රීම සභාවේ තීන්දුව සභාවට ඉදිරිපත් කරාම ඊට විනාඩි කිහිපයකට පස්සේ අපෙන් විමසලා හිටියා ඒ කාර්යක සභාවට ඊයේම මේ සංශෝධනය ගන්න පුළුවන්ද කියලා. ඒක එහෙම කරන්න බෑ. මොකද විනාඩි ගානයි තිබුණේ මේ ඔබතුමා ඒ මේ නීති මේ මේ අධිකරණයේ ඩිටර්මිනේෂන් එක කියවලා සභාව කැඳවනකම්. කෙසේ වෙතත් සභාවට අපි දැන්ඳුම් දෙන්න ඕනේ අවම වශයෙන් දවසක හෝ දෙක කාලයක් මේක සාකච්ඡා කරන්න. මොකද කිසිම විශ්ලේෂණයක් කළත් නැහැ. ඉතින් මේක ගන්නවා නම් අද මම දන්නේ ඔබතුමාලා කොහොමද කරන්න යන්නේ කියලා. ඒ කියන්නේ මුදල් පිළිබඳ කාර්යක සභාව පැත්තකට දාලා ඒකේ අනුමැතිය රහිතව මේ අර්ථසාධක අර මුදලේ බදු 14% ඉඳලා 30% වැඩි කරනවද නැද්ද කියන එක අපි දන්නේ. අද රැස්වෙන්න බෑනේ. දැන් උදාහරණයක් ගරු මේ කථානායකතුමා පාටලි අමතුමා කිව්වා වාගේ දැන් අපේ මේ මුදල් කාර්යක සභාවෙන් ඉල්ලලා තිබ්බා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් තොරතුරු කාණ්ඩ 5ක් යටතේ ජූලයි මාසේ 7 වෙනිදා ඉඳලා දැන් අද ඊයේ වෙනකම් මේව ලැබුණේ නැහැ. අපි සිහි කැඳවීම කරා, කෝල් කරා, ලියුම් ඇරියා. ඊට පස්සේ අපි දැනුවත් කරාම මේව තාම ලැබිලා නැහැ. මේ කිසිම දත්තයක් නැතුව කොහොමද විශ්ලේෂණයක් කරන්නේ? කරන්න බෑනේ. එහෙම නොකර කොහොමද සභාව පවත්වන්නේ? ඒක කරන්නත් බෑනේ ගරු අගමැතිතුමා. පස්සේ අවසාන මොහොතේදී ලේකම් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මට කිව්වා නෙමෙයි ඊට කලින් දවසේ ලියුමක් කියවලා තිබුණා. ඊට පස්සේ මේ නිලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලනවා නම් කිසිම කොමිටුවක් ඊට පස්සේ ඇමතිවරයාට තමයි ලියන්න ඕනේ. ඇමතිවරයාගේ මේ මම හිතන්නේ මේ අභිමතයේ පරිදි වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා කියලා. එතකොට මෙතන කලින් සඳහන් වුණා වාගේ 148 මේ පාර්ලිමේන්තුවේ තියෙන බලය උදුරා ගන්න හදනවා විධායකයෙක්. එහෙම කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මේකේ අවශ්‍යතාවය නිසා ගරු ජනාධිපතිතුමාට අපි ලියුමක් ලිව්වා. මොකද එතුමාගේ උපදේශයක් නිසා. ඊට පස්සේ එතුමා කියලා තිබුණා මේ විස්තර දෙන්න කියලා. ඒක ඊයේ මේ විස්තර එනකොට ඊයේ හැන්දෑවේ 6:30 වෙලා. දැන් මම මේ කියන්නේ මේ එන්විලොප් එකේ දැන් තමයි මේ ගත්තේ ඩොකියුමන්ට්ස් ටික. ඉතින් එහෙම කරන්න බැහැ නේ ගරු කථානායකතුමා. මොකද අපිට මේක තියෙන්නේ මේ චෙක් ඇන් බැලන්ස් එකක් හැටියට නම්. දැන් අධිකරණය මොකද්ද කියලා තියෙන්නේ මේ බලන්න ගරු අගමැතිතුමා. අධිකරණය කියලා තියපු එක මේක අතිශයෙන් වැදගත්. මොකද මං මේ කාරණාව මේකට සම්බන්ධ නිසා. ඒක කියනවා අධිකරණයට හැකියාවක් නැහැ කියලා මේ පිළිබඳව හොයන. මේ තියෙන්නේ there is institutional incapacity in the courts to reassess or reappraise the above policy decisions in the event evidence to the contrary is unavailable. අපිට හැකියාවක් නැහැ මේ සම්බන්ධයෙන් හොයලා බලන්න මේ දත්ත අපි ගාව නැත්තම්. ඊට පස්සේ කියනවා in the circumstances this court perceives a rationale underlying the differentiation and this court is not irresistibly driven to the conclusion that the policy is manifestly unreasonable. ඉතින් ඒ assumption එක මත ඒගොල්ලෝ කියනවා unreasonable නෑ කියලා. හැබැයි මේක තමයි වැදගත් කතාව. In the circumstance, the parliament which has full control over public finance in terms of Article 148 of the Constitution, මෙන්න මේ කහගන්න කරු කතා නෙවෙයි. Is at liberty to make reasonable classification. එතකොට සුප්‍රීම මුසාවියෙන් නැවතත් පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. පාර්ලිමේන්තුවට කියන්නේ කමිටුවට. මුදල් කමිටුවට. එතකොට මුදල් කමිටුවට මේ දත්ත නැත්තම් අරසාධක අරමුදලේ මේ බද්ද 114 ඉඳලා 100ට වැඩි කිරීම පිළිබඳව කිසිම විශ්ලේෂණයක් කරන්න හැකියාවක් නැතුව කොහොමද අපි පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡා ගරු ජනාධිපතිතුමා ඉන්නවා.
දැන් මන්ත්‍රීද මම.
මම දැක්කේ. ඉතින් ගරු ජනාධිපතිතුමා මම දැක්කේ නැහැ. හරි මම දැනු දැක්කේ.
ඉතින් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට වමනා කරන තොරතුරු දැන්වත් ලැබිලා තියෙනවා.
මේ දැන් එන්විලොප් එක කැඩුවේ. මේ දැන් තමයි එන්විලොප් එක කැඩුවේ ගරු ජනාධිපතිතුමා. එතකොට දැන් අපිට හම්බ වෙන්න පුළුවන්. හැබැයි හම්බ වෙන්න අපිට යම් කිසි කාලයක් ඕනේ මේක විශ්ලේෂණය. අනිත් එක මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මේක මතකද විදේශ අපේ විපක්ෂ නායකතුමා මේ එන්න යන ආර්ථික අර්බුදය ගැන මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරා. සමහරු ඔහුට ඒකට සමච්චල් කරා. But I want to read this. Reference was made to an affidavit filed by the governor of the central bank at paragraph 61. Of the prophetic doom of an apocalyptic collapse that will ensue if the DDO process is unsuccessful or delayed. The Armageddon of gloom has been described in the following tenor කියලා එක දෙක තුන හතර කියලා කියනවා. දැන් විපක්ෂ නායකතුමා කිව්වේ රාජපක්ෂ රජය විසින් ඒ ගෙන ගිය ප්‍රතිපත්තිය අනුව ගියා නම් වෙන්නේ මේකයි කියලා. ව්‍යාත්මකයි ඔක්කොමත් එක එකතු කරලා. ඒක තමයි උනේ. It was an apocalyptic collapse. Right? දැන් කියනවා මේ DDO එක වහාම අපි approve කරේ නැත්නම් analysis එකක් ඇතුව හෝ නැතුව ඔය apocalyptic collapse එකක් කියනවලු ඊළඟට Armageddon of gloom වෙනවලු. ඉතින් ලොකු වචන දාන්න පුළුවන් බය කරන්න පුළුවන්. හැබැයි ඇත්ත වශයෙන්ම අපිට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න නම් හරි අවස්ථාවක් ඕනේ. හරි ප්ලට්ෆෝම් එකක් ඕන. දැන් ගරු මුදල් ඇමතුමත් ඉන්න නිසා ඔබතුමා අපිට කියන්නේ මොකද කරන්න කියලා.
ඔව්.
අපි තීමයක් ගත්ත පක්ෂ නායක රැස්වීමේදී මේ 50 පාර්ලිමේන්තුවට ඉන්න කලින් අවශ්‍ය කමිටි වලට ඇරලා වාර්තා ගෙන ගන්න ඕනට කියලා ඔබතුමාට මතක ඇදිනේ. We took a decision that before all these bills come to parliament this should be referred to the relevant committees and we should fix a date. After the report comes to the committee. ඒකලඩයි ති අපි ගියසරේ පක්ෂනායක රැස්වීමේදී රැස්වලා දිර දැම්මට ඒ අදාළ මුදල් කමිටුවට ගිහිල්ලා නැහැ. අනිත් එක ඔබතුමා දන්නවනේ ති ඔබතුමා අපේ ස්ථාවර නියෝග අත්තිරට බොහොම දක්ෂයිනේ. අවුනාවක් නැහැ ඒක පරණ කතාවක්. ඔබතුමා අවුරුදු දෙකක් මේ මුදල් කමිටුව විපක්ෂයට දුන්නේ නැහැ. අවුරුදු දෙකක්.
දැන් ඉතින් ඔය කතා කරලා වැඩක් නැහැ
නේද තුමා දැන් වැඩක් තියෙනවා
ඒක කරගෙන යන්නකෝ
වැඩක් තියෙනවා මොකද ඔබතුමා අවුරුදු දෙකක් මේක අත්ති දෙව්වා මුදල් කමිටියට අපිට 2020 දුන්නා නම් අපි මේ ආර්ථික පියසෙට අපි රටට හිලි කරනවා
එහෙම කළා නම් මෙහෙම වෙනවා කියන එක කතා කරලා දැන් වැඩක් නැහැ නේ
ඉතින් එතකොට මම කියන්නේ
කාලය නාස්ති කරන්නේ නැතුව අපි උතනින්
ඔබතුමා කමිටියට මේක විශ්ලේෂණය කරන්න ඉදාරින් මෙච්චරයි
එතන අඩුපාඩුවක් වෙලා තියෙනවා
ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට යම් පනතක් හෝ සංශෝධනයක් න්‍යායපත්‍රයට එකතු වුණාම ඒ පිළිබඳව තිබෙන කාල සීමාව තුළදී ශ්‍රේෂ්ඨාධිකරණයට කෙනෙකුට යන්න පුළුවන් ඒ අනුව දේශීය ආදායම් පනත සංශෝධනයේ පිළිබඳවත් ඒ ආකාරයෙන් පෙස්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒකේ ඒකේ නියෝගයේ ඒකේ විග්‍රහය ඩිටර්මිනේෂන් එක ඔබතුමාට වෙලා දිනවා. ඔබතුමා ඊයේ ප්‍රකාශයට පත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය සොයා බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නා වූ කරුණු කීපයක් තියෙනවා, වගන්ති කීපයක්. ඒ වගන්ති වලට මේක අනුකූලද නැද්ද කියන කාරණය පමණයි. ඉතින් ඒක තමයි ශ්‍රේෂ්ඨාධි මේ පනත විතරක් නෙමෙයි ඕනෑම වනතක් සම්බන්ධයෙන් ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන ජුරිස්ඩික්ෂන් එක. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉටු කළා ඉවලා තින්නේ. ඒවලා තියෙන එක මෙතන විග්‍රහ කිරීමෙන් තීරුමක් නැහැ. ඊළඟට තින්නේ දැන් මේක මුදල් කාර්ක සභාවට යෑම සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. මුදල් පිළිබඳව. හැබැයි ඒ පිළිබඳව ඊයේ දවසේ තොරතුරු ඉල්ලලා තිබිලා කෙසේ හෝ තොරතුරු ලැබිලා තිනවා. දැන් මේක අපිට තිබෙන්නා වූ අවශ්‍යතාවය සඳහා මුදල් කාර්ක සභාව අද වුණත් රැස් වෙලා පුළුවන් ඒ පිළිබඳව එවන්න. හැබැයි අද ඊයේ පක්ෂනායක රැස්වීමේදී අපි තීන්දුව කළේ අද පස්වරු 4:00 සිට 7:00 දක්වත් හෙට පස්වරු 4:00 සිට 7:00 දක්වත් මේ විවාදය පවත්වන්න මේ සංශෝධනය සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු රජය මගින් කිරීමට සූදානම් වෙලා ඉන්නේ.
ඔබතුමා මේ අද රැස්වෙලා මේක අවසානයක් කරලා දෙන්න කල්
තියෙනවනේ. මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් නම් එහෙම කරන්න බෑනේ ගරු කතානායකතුමනේ. මේ දැන් ආපු ඩොකියුමන්ට් එකක් කොහොමද
නියෝගයටතේ ප්‍රතිපාදන තියෙන්නේ?
හරි, දැන් ඔබතුමාලා කියන්නේ අද කමිටු රැස් වෙලා
අද රැස් වෙලා ඔය වැඩේ කරන්න. මෙහි අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ගරු විපක්ෂ නායකතුමත් හිටියා, අගමැතිතුමත් හිටියා, පක්ෂ නායකතුමත් හිටියා. ඒ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන අද උදේ තියෙන ප්‍රශ්න ටිකක් ඉවත් කළා, හෙට උදේ ප්‍රශ්න වාරයක් ඉවත් කළා. ඒ වෙනුවට අපි විශ්වාස මංග යෝජනාව යනවා හවස 5 දක්වා. ඊට පස්සේ අපි 4:00 දක්වා 4:00 ඉඳලා අපි අද හෙට දවස් දෙකේදී පැය 6ක් ගන්නවා මේ විවාදය සඳහා කියලා. ඉතින් අපි ඒ කටයුත්ත කළා
දින. නායකතුමා මුදී.
දරු කතානායකතුමනි, විශේෂයෙන්ම රජ ඉදිරිපත් කරන යෝජනා සහ අනපනත් වලට අනිසි ලෙස බාධා කරන්නට අපි සූදානම් නැහැ. ඒ නිසාම තමයි විශ්වාසමංග යෝජනාව ක්‍රියාත්මක වුවත් සවස් කාලයේ රැස්වීම පවත්වලා අපි මේ අනපනත් සාකච්ඡාවට ගන්නට අපි එකඟ වුණා. එතකොට අපි කිව්වේ නැහැ, අපි ඉන්සිස් කරේ නැහැ සැටර්ඩේ සිටින්ස් තියන්න ඕනේ කියලා. අපි එකඟ වුණා. හැබැයි ගරු කතානායකතුමනි, එක දෙයක් අවබෝධ කරගන්නට ඕන. ඒක තමයි පබ්ලික් ෆිනෑන්ස් කමිටි එක කියන්නේ අනපනක් පිළිබඳව සමීක්ෂණය කරලා, ගවේෂණය කරලා, පරීක්ෂණය කරලා, දත්ත තොරතුරු සොයලා බලලා, දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක විශ්ලේෂණයකට යන කමිටුවක්ද? එහෙම නැත්නම් මුදල් කාරක සභාව රබර් ස්ටැම්පින් බොඩි එකක්ද? මේක මේ තැපැල් මුද්‍රාව විතරක් තියෙන රජය කියන විදිහට නටන ජනාධිපතිතුමාත් මේ සභාවේ ඉන්නවා. ජනාධිපතිතුමා කියන විදිහට නටන, ආණ්ඩුව කියන විදිහට නටන කමිටුවක්ද කියන එක අපි තීන්දුව කරන්නට ඕන. අපි විශ්වාස කරනවා මේ බංකොලොත් රටක් තුල, බංකොලොත් භාවයෙන් ගොඩෙන්නට උත්සාහ දරන රටක් තුල පබ්ලික් ෆිනෑන්ස් කමිටි එක රබර් ස්ටැම්පින් බොඩි එකක් වෙන්න බෑ. නිකන් මේ මුද්‍රාව තියෙන මේ හා හරි කාරුණිකව එවන්න, කාරුණිකව අනුමත කරන්න, කාරුණිකව ආපහු එවන්න, එහෙම වෙන්න බෑ. ඉතින් අපි විශ්වාස කරන අපි බොහොම උගත් බුද්ධිමත් ආචාර්යවරයෙක් මේකේ සභාපතිතුමා විය යුතුමයි කියන ස්ථාවරයේ ඉඳගෙන අපි එතුමාවත් පත් කරලා දැන් මුදල් කාරක සභාවට මං හිතන්නේ සාධාරණ කාලයක් අවස්ථාව දෙන්නට ඕන. තමන්ගේ කාර්යභාරය, ඒ කියන්නේ ඒක විශ්ලේෂණය කරලා හරබර බලලා කොස් බෙනිෆිට් ඇනලිසිස් එකක් කරලා මේක ගුණාත්මකද ධනාත්මකද ඍණාත්මකද මේ අනාදී දේවල් විශ්ලේෂණය කරන්නට අවස්ථාව දෙන්නට ඕන. ඒ නිසා මම විශ්වාස කරනවා මුදල් කමිටුව රබර් ස්ටැම්පින් බොඩි එකක් නොවේ. මුදල් කමිටුව විද්වත් සභාපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ කරුණු කාරණා විශ්ලේෂණය කරන්නට සාධාරණ අවස්ථාවක් දෙන්න ඕන. මේක නිකන් එතුමාට කියන්න බෑනේ අන්න අපි ඒක එව්වා ඔන්න ලියුම් කවර තියෙනවා අදූදේ ඇරලා බලන්න ඔන්නෝක අනුමත කරලා එවන්න. එහෙම නැත්නම් ඔන්නෝක පාස් කරලා එවන්න. එහෙම කරන්න බෑනේ. ඒකට නෙවෙයි පබ්ලික් ෆිනෑන්ස් කමිටි එකක් තියෙන්නේ.
ඒකයි මම කියන්නේ. පීර්සෝන් මන්ත්‍රීතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර්.
ගරු කතානායකතුමනි, ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ 225 ම ආරක්ෂක 225 න් 224ක් ගන්න කල්පනා කරන්න ඕන. දැන් ඔබතුමා සඳහන් කර මේ පනත ඊයේ බිස්නස් කමිටියේදී හදිස්සි පනතක් විදිහට පාර්ලිමේන්තුවේ වෙලා බිස්නස් කමිටිය එකඟ වුණා කියන කාරණාව ඔබතුමා වාර්තා කරා, මෙතනත් සඳහන් වුණා. මේ බිස්නස් කමිටියේ සංයුතිය ගැන දිගින් දිගටම ප්‍රශ්න කරා. ඒ බිස්නස් කමිටිය සම්බන්ධව අපිට ප්‍රශ්න තියෙනවා. අපේ නියෝජනයක් නැහැ, අපේ හඬක් නැහැ. දෙවෙනි කාරණාව මේ ආප්පපුච්චන වගේ මේ රටේ නීති රීති වෙනස් කරන්න, ආප්ප බාන වගේ නීති රීති වෙනස් කරන්න, පනත් වෙනස් කරන්න ඉඩකඩක් නැහැ. මේ පාර්ලිමේන්තු විවස්දායක නම් අපි ගන්න හැම තීන්දුවක්ම මේ රටේ උපදින්න ඉන්න දරුවන්ටත් බලපාන නීති රීති. දැන් මේ දේශීය ආදායම් පනත මේ සංශෝධන කිහිපය දැන් මුදල් කාරක සභාවේ අනුමැතිය දැන් ඔබතුමා කියනවා, සභානායකතුමා කියනවා මේක දාලා අනුමත කරලා දෙන්න කියලා. මුදල් කාර සභාවෙත් අපේ නියෝජනයක් නැහැ. මුදල් කාර සභාව පිළිබඳ අපිට ප්‍රශ්න තියෙනවා. ඒක විධිමත් සාකච්ඡාවක් වෙනවද, ඒක කාරණා වෙනවද කියන කාරණා. මොකද මුදල් කාර සභාවේ සභාපතිවරයාව විදියට හර්ෂිල මන්තුවා පත් කරනකොටම ජනාධිපතිතුමා දැන් මේ මොහොතේ ඉන්නවා. ජනාධිපතිතුමා කොන්දේසියක් දැම්ම මේ ආණ්ඩුවේ කටයුතුට බාධා නොකරනවා නම් කියලා කොන්දේසියක් එක තමයි දුන්නේ. දැන් එහෙම එකක් මුදල් කාර සභාවෙත් වෙලා මුදල් කාර සභාව අනුමැතිය දුන්නා වුණත් සාධාරණ කාලයක් අවශ්‍යයි මේ වගේ පනතක් සම්බන්ධව අඩුම ගානේ පාර්ලිමේන්තු විවාද කරන්න. ගරු කතානායකතුමනි, ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ පනත මේ සංශෝධනය ඍජුවම ETF සහ EPA පිළිබඳ බලපාන කාරණාවක්. ඒක නිසා මේ රටේ මේක ආණ්ඩුක ව්‍යවස්ථාවට වටහන්නේ නැති බව ඇත්ත. හැබැයි ආණ්ඩුක ව්‍යවස්ථාව වටහන්නේ නොවීම විතරක් නෙවෙයි මේ රටේ මිනිසුන්ගේ මේ අරමුදල් සම්බන්ධ බලපාන කාරණාවක්. ඒක නිසා සාධාරණ කාලයක්වත් අඩුම ගානේ මේක විවාදයට ගන්න සාධාරණ කාලයක්වත් දෙන්න මුදල් කාරක සභාවට මම ගෞරවයෙන් ඉල්ලනවා. මේක නිකන් රබර් ස්ටැම්පයක් වෙලා ආප්පපුච්චන වගේ මේක අනුමත කරලා දෙන්න එපා කියන කාරණාවක් ඉල්ලනවා. සාධාරණ කාලයක් සාධාරණ විවාදයක් එක්ක මේ පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් කරන්න අඩුම ගානේ අපේ කරුණ ඉදිරිපත් කරන්නවත් ඔබතුමා මේ 225 ගණන්ම බලන කෙනෙක් විදියට අපේ කරුණ ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න.
ගරු කතානායකතුමනි, මෙතන අපිට විකල්ප දෙකක් තියෙනවා. අද පටන් ගන්න නැත්නම් සෙනසුරාදා රැස් වෙන්න අගමැතිතුමා ලිපියක් එවන්නම් කිව්වා. සෙනසුරාදා මේ සභාව කැඳවන්න මේ 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 දෙකෙන් එකක් කරන්න. ඉතින් විශේෂයෙන්ම මමයි මේ මුදල් මේ කාර්ක සභාව ගැන මෙහාට යෝජනා කළා. ඒ බලතලත් මම කියවන්නම්. ආණ්ඩු ක්‍රමයේ 148 ව්‍යවස්ථාව යටතේ ආදායම් එකතු කිරීම, ඒකාබද්ධ අරමුදලෙන් කරන ගෙවීම, නීතිය මගින් යම් විශේෂ කාර්යයක් සඳහා මහජන අරමුදල් භාවිතා කිරීම, රජයේ අරමුදල් යෙදවීම, පවත්වන වර්ෂය සඳහා විසර්ජන පනතේ අඩංගු විසර්ජනවල ආර්ථික අවපාත විසර්ජන මාරු කිරීම අනපේක්ෂිත ශේෂය, පවත්වන වර්ෂය සඳහා විසර්ජන පනත ක්‍රියාත්මක කිරීම, රජයේ ණය සේවා 2003 අංක 3 දරන මූල්‍ය කර්මනාකර වගකීම පනත යටතේ වාර්තා ප්‍රකාශන, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 152 ව්‍යවස්ථා යටතේ පනත් කෙටුම්පහ යෝජනා සම්මතය සඳහා නියෝග. මීට අමතරව මේ උපදේශක සභාවලට තෝරන්න පුළුවන් නම් කෙටුම් පතක් අරගෙන දෙකෙන් එකක් මෙහාට එවුවොත් ඇති. ඉතින් මම මතක් කරන්න කැමතියි මේ පිළිබඳව විපක්ෂ නායකතුමාට තනිකරටත් මේ අනුව අපි ක්‍රියා කරන්න. දැන් අනික් කාරණා ගැන මේක කෙටුම් පතක්. මේ කෙටුම් පත පාලිමේ උසාවියට ගිහින් නියෝග දීලා තියෙනවා. ඒ නියෝගය අපි කියවුවොත් ඉතා පැහැදිලි මෙතන. අපි ලෑස්ති මෙතන මොකද්ද කියන්නේ? මේ ඔක්කොම කතා කරලා අන්තිමට කියන බලන්න එක එක නඩු තීන්දුව ගන්න කියලා හරි පැහැදිලි බං. ඒ නඩු තීන්දුව ගැන වාද කරන්නේ this court bears in mind the provisions of the bill in this trail and in the absence of countervailing evidence to convert this claim or chain of events we are not fortified with cognizance of material to the contrary such material stymie or frustrate the legislative purpose that this is sought to be pursued in the absence of countervailing evidence. ඒ කියන්නේ අනික් කල් මොකක්ද ඉදිරිපත් කළා නැහැ. දැන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන තියෙන්නේ මේක සම්මත කරන එක. How we would presently return to the question as to how the bondholders have been excluded from the ambit of the proposed legislative measure. From the foregoing discussion it becomes crystal clear that just as much as external creditors absorb the losses, domestic creditors such as domestic savers, consumers, taxpayers and depositors do get inflected with their share of losses. And the unintended consequence resulting from this aspect of DDO concerning domestic creditors are not lost sight by this court, as has been made clear in the material that has been made available before this court. it has been urged before us that in the context of Sri Lankan restructuring of international sovereign bonds and Sri Lanka development bonds, domestic banks lie exposed to the losses stemming from the restructuring and the banks cannot further contribute to the restoration of the country's debt solvency. Given their thin capital buffers after 2 years of intense crisis, the domestic banks lie exposed to the losses stemming from the restructuring and the banks cannot further contribute to the restoration of the country's debt solvency given their thin capital buffers after 2 years of intense crisis. In such circumstances, it has been submitted by the learned DSG for the Attorney General that pension fund would be able to contribute by bringing flow relief to the future refinancing of the treasury. In addition to the above second round effects, it has also been asserted before this court that the domestic banking sector has suffered serious wounds, illustrated by the large destruction in private credit and a surge in non-performing loans. It has been asserted before this court that economic recovery can only materialize with strong and healthy banking sector that can re-enter productive projects. The above table clearly shows that banks, primary, there's a table, I won't read the whole thing, other corporations are already paying income tax at the rate of 30%. You're already paying 30%. What is envisaged in bill is the EPM ETF would have to pay an income tax of 30%, or in the alternative, they are given an incentive concession where they will only be paying 14% if they opt for the domestic debt optimization as proposed. Granting incentives, concessions for the survival and revival of the country's economy is clearly reasonable exercise for the executive policy as endorsed by the legislature. There is institutional capacity in the courts, there is incapacity in the courts to reassess or reappraise the above policy decisions in the event evidence to the contrary is unavailable. Evidence to the contrary is unavailable. They should have presented at that time. In circumstance, this court can perceive a rationale underlying a differentiation, and this court is not irresistibly driven to the conclusion that the policy is manifestly unreasonable. Before we part with this, determine the court wishes to dispose of a preliminary objection that both the learned DSG for the Attorney General and the learned counsel for the intervenient petition raised in limine to the main territory proceeding, juxtaposing some of the averments in a previous fundamentalized application, namely SCFR application 187-223, both counsel argued that the case of the petition in SCSD 63-2023 and 64-2023 is fundamentally premised upon the challenge to the DDO process raised in the fundamental rights application. It has to be pointed out that the focus of inquiry in this proceeding is the consistency of the provisions in the impute bill with the Constitution. In the FR application, there was no such inquiry. Which is sui generis to invocation of jurisdiction under Article 121 of the Constitution. In the circumstance, the argument on the issue estoppel does not arise for consideration. Tim Dang, Usavia may see Allaganva, Vigraha Kalla, Tindua, Dila Ivarai. A Karun Sialam, Idripatara, Kyan, Anik Prade, Anik Parshwaling, a Karun Idripatare Nakila. Then mess about the end, make a Anumatakaran, let Anumatakaran to Pera, make a May committee at Natang, Upadesha committee, Magi Pradana 20, Upadesha committee at Yavanathin, among Upadesha committee Avalane, Metanasaka Chakran, May Sabapati Mantru Mailua, May Piliband Attavasem Karnu Denta Kela, my Lekam Tumakua, Hala Denta, Mangdana, Evalatina, Lipiat Kelatina, make a Rasikatatina, Vakim, Baragan Kela, may Pitunut. May Ratahaniak, may Sialam api in a Sati, when you put our Sankaran to woman. Our Sankaran Natham make a Kada, Bagakimakim Mamakian. May Natuela Tibuna Ratak, Mangaraka, Anika, Agamatika, may Paki Weddi, Bavila di Weddi, Mam make Aragana, may Vedaka to Takare, Karuna Kala Mate, Avasta, the end, Obutuma Vadi, Obutuma Kirkamang, everyone, Karuna Kala Vaduin, and Obutuba Vaduin, Amyakra, Mama may make Aragana idiot Avilati in Metana. මෙතන කිසිම හානියක් වෙන්නේ නැහැ අර්ථ සාධ අරමුදට
සියයට නමයක් අපි දෙනවා කියලා එකඟ වෙලා තියෙනවා. සියයට නමේ මම තේරුවේ නැහැ. මං අගමැති වෙන්න ඉස්සෙල්ලා මේ සභාවේ මෙන්න SLPP ආණ්ඩුවේ මේ මේ පොහොට්ටුවේ ආණ්ඩුවෙන් තීරණය කළ අන්න තීරණය කරපුවා ඔතනත් ඉන්නවා. මෙතනත් ඉන්නවා. ඒ නිසා මට ඒක කියන්න එපා. අද මේක ඉදිරියට ගෙනියන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මේ සභාව ගැන මං හිතන්නේ ඉස්සෙල්ලා සභාපතිතුමා දෙපැත්තම නියෝජනය කරන නිසා සභාවෙන් අහන්න මොකද එයාගේ අදහස් කියලා. කොහොම හරි ඒක ඔයගොල්ලෝ කරන්න මං එතෙන්ට අත ගහන්න යන්නේ. මෙතුමා කිව්වා ඒ කාලෙදි මේ පොහොට්ටුවේ ඡන්ද කාලෙදි කිව්වා කියලා මේක මේ වුණා නෑ කියලා. ඒත් ඔබතුමාලා නෙමෙයි ගැන කිව්වේ. ඔබතුමාලා කිව්වා සපත්තු දෙනවා පැඩ් දෙනවා කියලා. මමයි කිව්වේ මේ බිලියන 7ක් ඕනේ කියලා ඩොලර්. එතකොට මේ රට බේර ගන්න පුළුවන් කියලා. ඒකට ඔබතුමා කිව්වා මෙයාව පරද්දලා අපිට බලය දෙන්න කියලා. ඔබතුමත් ඒකට විරුද්ධ වුණා. මේ පැත්තෙත් විරුද්ධ වුණා. ඉතින් මං හරි නිසා මෙතුමල්ල මට දැන් සහයෝගය දෙනවා. ආණ්ඩුව ගෙනියන ඉච්චරයි තියෙන්නේ. ඉතින් මේ මේ ඔබතුමාලා UNP ඔබතුමාලා UNP JR ජයවර්ධන ජනාධිපතිව ප්‍රේමදාස ජනාධිපතිව DB විජේතුංග ජනාධිපතිවක් එකෙන් ඉවත් වුණා. එදහා කිව්වා ඔරට ඕනේ සිරිකොත අල්ල ගන්න කියලා. මං කිය මහ බැංකුවෙන් මේ ටික දෙන්න. ඉතින් මේවා අදින්න එපා. මට ඔබතුමයි මම කී දවසක අපි දෙන්න එකගුණානේ. අපි වොෂින්ටන් ගිහින් මම ලෝක බැංකුව ඇතුළට යන්නම්. ඔබතුමා එළියේ ඉඳන් කෑ ගහලා අපි හැන්දෑවේ රාත්‍රී භෝජනයට එකතු වෙමු කියලා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අනුව තමයි අපි වැඩ කරන්නේ. මේ ඒ නිසා මේ ගැන අපි වාද කරන්න එපා. මේක වැදගත්. මේ මේ අය කියනවා අද වුමනා නැහැ කියලා. එහෙනම් කරුණා කරලා අගමැතිතුමා සෙනසුරාද දාලා අපි මේක ඉදිරිපත් කරන්න. එච්චරයි තියෙන්නේ. මට මේ ගහගන්න වැඩක් නැහැ. මේක සෙනසුරාදට ඉස්සෙල්ලා සම්මත කළා, කරුණා කළා, කතානායකතුමනි ඉරිදා අත්සන් කළා දෙන්න අපිට. එච්චරයි මං ඉල්ලන්නේ.
ඔව් විපක්ෂනායකතුමනි.
අරු කතානායකතුමනි මං හිතන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඒක මං හිතන්නේ විහිළුවට සමච්චලයට ලක් කරන කාරණාවක් නොවේ. මොකද මේ ක්‍රියාදාමය තුළින් ලංකාවත් දැන් වාර්තාවක් පිහිටවල තියෙන්නේ. ලෝකෙම එක බවට පත් වෙලා තිබෙනවා. ප්‍රයිමරි ඩීලර්ස්ලා අයින් කරලා, ප්‍රයිවට් බොන්ඩ් හෝල්ඩර්ස්ලා අයින් කරලා, බැංකු පද්ධතිය අයින් කරලා, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර මේ රටේ ලක්ෂ 24ක් වූ වැඩ කරන ජනතාවගේ කරපිට හිස මත පටවපු පළවෙනි රට බවට පත් වෙලා තියෙනවා. ඒ යටින් ලංකාවෙම අංක 1 බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ බැරෑරුම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලියක් එනකොට අපිට අවස්ථාව අවශ්‍යයි ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. නිසා මේකට බාධා කරනවා නෙවෙයි, බාධා නොකරන නිසා තමයි අපි එකඟ වුණේ අද දවසෙත් හෙට දවසෙත් විවාදය පවත්වන්න. හැබැයි මේක පෙන්වන්න හොඳ නෑ. මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය මේ වැඩ කරන ජනතාවගේ EPF සල්ලි වලට සාධාරණ පොලියක් ලැබෙනවයි කියලා අපි විවාදයේදී ඔප්පු කරලා පෙන්වන්න නම් ඇත්ත වශයෙන්ම මේ කරන්නේ අර්ථ සාධකයේ පික්පොකට් ගැසීමක්. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් පික්පොකට් දේශපාලනේ ඩීල් දේශපාලනය කරන්න බෑනේ. පික්පොකට් ගහන්න බැරි නිසා තමයි ඩීල් ගහුවේ නැත්තේ. දැන් ඩීල් ගහපු නිසා දැන් කියනවා වගකීම් බාරගත්තලු. ඔව්. වගකීම් බාරගත්තා. මේ රටේ වැඩ කරන ජනතාවගේ බඩට ගහන්න. මේ රටේ ජනතාවගේ EPS එකට පික්පොකට් ගහන්න. මං අහන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාධාරණ වැඩපිළිවෙලක් තියෙනවා නම් සමාජයේ පෝසත් සාමාන්‍ය වැඩ කරන ජනතාව මේ හැමෝම බර උසලන්නට ඕන. මේක සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රයිවට් බොන්ඩ් හෝල්ඩර්ස්ලට ෆ්‍රී ෆෝල් එකක් ලබා දීලා තිබෙනවා. ඒ ඇයට සමාවෙන්න ෆ්‍රී ෆෝල් නෙවෙයි වින් ෆෝල් එකක් ලබා දීලා තිබෙනවා. ලාභ උපයන්න ඒ ඇයට අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන්න සුපිරි ලාභ ලබන්න සුපර් නෝමල් ප්‍රොෆිට්ස් ලබා ගන්න. හැබැයි වැඩ කරන ජනතාවගේ තුට්ටු දෙකට පික්පොකට් ගහලා තියෙනවා. ඒ නිසා මේ යෝජනාවට කොහොමඩක් අපි විරුද්ධයි. අපි විරුද්ධව ඡන්දේ දෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් කියන්න එපා අපි මේ බාධා කරනවායි කියලා. Tamanට තොරතුරු සපයන්නට ඇති වුණු ප්‍රමාදෝෂය තුල මුදල් කමිටුවට හරියට වෙලාවට ඉල්ලපු වෙලාවට තොරතුරු ටික එවුවනම් අපිට පුළුවන් සභාපතිතුමාට ඒක විශ්ලේෂණය කරන්න. හැබැයි අපි ඉල්ලීමක් කරනවා මහින්දනේ සභාපතිතුමාත් යෝජනා කරයි මේකට බහදා කරන්නේ නැතුව යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඉදිරියට යන්න අපි සූදානම් මේකට. අපි සූදානම් නැහැ මේවට බාධා කරන්න. හැබැයි කොහොමවත් අපි මේ අනපනතට විරුද්ධයි. ඒ මොකද මේ රටේ වැඩ කරන ජනතාවගේ අරමුදල් වලට පික්පොකට් ගහලා ප්‍රයිමරි බොන්ඩ් හෝල්ඩර්ස් ලට ප්‍රයිමරි ඩීලර්ස් ලට හොඳ ප්‍රොෆිට් වින්ෆෝල් එකක් හොඳ අදි ලාභයක් ලබන්නට අවස්ථාව ලැබෙන නිසා. ඒක මට කියන්න තියෙන අදහස මේ මොහොතේ.
විසඳ ගන්න ක්‍රමයක් යෝජනා කරන්න. දැන් ඔනරබල් ප්‍රෙසිඩන්ට් රෙඩ් parts of the determination, sir, with due respect, I want to point out to you the sentence you missed, sir. Yes, mege kiwa there is institutional incapacity in the courts to reassess or reappraise the above policy decision in the event evidence to the contrary is unavailable. So that is correct. They don't have the institutional capacity to do the analysis necessary. So we have to do it. Actually, not only that, sir. No, sir, not only that. It says, in the circumstances, this court perceives, sir, in the circumstances. What is the circumstances, sir? That information is not available. No, all what I'm saying is, it says, Parliament, which has full control of public finance in terms of Article 148, is at liberty to make reasonable classification. Right? And we take the view that manifest unreasonable does not taint the clauses in the Inland Revenue Act that is sought to be imposed in this proceedings. All what we are saying is this, sir, that we had requested the central bank to provide us some basic information, nothing to do with market sensitive information. And thereafter, we could then use the authority given to us under 148, make reasonable classification. That's all what we are asking for. We are not asking, apita avashya naha me velanda pola sensitive information. ඒ වෙළඳපොළ සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් කොහොමද එළියට ගියේ, කොහොමද සමහරු කොටස් ගත්තේ දවස් දෙක තුනකට කලින් මේ DDO එක අනවුන්ස් කරන්න කලින්. ඒක නම මෙතන කතා කරන්න සූදානම් නැහැ. නමුත් that is the reality. So sir, let me also tell you, we ask for this current weighted average yield of the bond portfolio of the EPF as at May 23rd, before and after tax. So that is not market sensitive information. How can that be market sensitive information? Then they have given that. The next one is calculation of net present value impact on the EPF bond portfolio if the DDO proposal is accepted before and after tax. Provide a set of assumptions, projections behind making such calculations. So do you agree with me that this is non-market sensitive information? This is not market-sensitive information. Yeah, so therefore, what they are saying is, as per the third extension notice of the Treasury bond exchange offer, the above information is being recomputed. So we still haven't been given this. The next one is, return on the EPA portfolio based on A, status quo, B, non-participation, C, participation of the DDO as proposed. As for the third extension, the above information is being recomputed. So therefore,
you can take all the things at the debate.
But so all what we are arguing
is, we have to submit the report and finish off.
You all are all lawyers, I am not. But I am just trying to, as a layman, interpret the determination which says they don't have the evidence. The evidence was made available, part of it, sir, this morning. So let us go through it. And pending the approval of the committee, I propose we can do this. But let us do it the right way.
Now honorable member, can I tell you this honorable speaker? Yeah, honorable speaker, the Supreme Court has given a determination on the validity whether you require a 2/3 majority or a simple majority to pass this bill. It is a question of having a differentiation of 30% and 14%. So the question that rises here is that differentiation justified or not? And then when this matter came up, that ruling, so that you can't go and again question it. But I must tell you, before the sentence you read, there was an earlier sentence which it must be read. The court bears in mind the provenance of the bill in this trail and in the absence of countervailing evidence to controvert this chain of events, we are not fortified with the cogency of the material. To the contrary, such material is timely or frustrate the legislative purpose. That is, there is no evidence to the contrary. The petitioners have been unable to provide evidence to the contrary. And then on that they say there is institutional incapacity in the course to deal. That's true. Because if you don't give other evidence, and this is nothing, you have nothing new to give. There was a petitioner called Chaturanga Abhay Singh, I think he's a member of the NPP, and he was represented by M.A. Sumandiran P.C. So a member of this committee has gone and he can't give evidence. He can't produce evidence before court, having been a member. So why are we wasting our time? If you had the evidence, produce it. You didn't produce it, and that's over there. That's what I am saying. There was a chance to produce it. You're useless arguing it here because the court says, look, you didn't bring it. And then what? He's not the only one. Two other cases put forward by the same counsel. And what happens? Both are rejected by the Supreme Court. Three more. Just to stop this. Then I can't see a basis. The Supreme Court has rejected two for the three to come. Then they go and... So there is no evidence. A member from this committee has gone to courts. He can't produce the evidence. But what are we arguing here? There's no case to be argued. That's all that I am saying. Now it is there. If the Honourable Leader of the Opposition wants to say it's against it, good, all right. I don't mind. But don't go to the companies that are making these unconscionable profits and ask for money to run the sessions and all. You can't have it both ways. If you are taxing them, tax them. Otherwise, don't tax them. But there will be taxes on the profits made by this. That will come in the budget. Don't worry of that. So we are not leaving anyone aside. At that time, you'll vote against the budget because you are taxing them. So this is what it is going to be. You'll find many surprises in the budget. This is to get it through. Well, we have to get the economy moving again. So I ask for your support, even not. You come and vote against it. But all I'm saying is either debate it now or debate it on Saturday. Give one of the two things. The best is, and as far as the chairman is concerned, if you read the letter, the secretary says, this is what the governor has informed me. So he has conveyed to you. Well, he says, I'm not in a position to judge. I'm giving it to you. But kindly maintain the confidentiality, that's all.
Yeah.
So anytime you can meet with the governor and find out what the issues are, you're always welcome to do that. Because the chairman of this and the chairman of the Ways and Means Committee also has to work with the Treasury. And it's important. You can't get into conflict. I can't get into conflict with them. They can't get into conflict. Me, in fact, I have suggested let's get this parliamentary budget office going quickly. Then a lot of these things can be there. So the two committees must be above that conflict and let the majority views prevail there.
Thank you. You finish. Let him finish.
Yeah, and I'll finish. Meeta kalin ekak kathawa kiyanawa kawuda mantriwarayek kiywa janadhipathuma kiywa kiyala etumata ona widiyata sabhapathuma wada karanna ona kiyala ehema deyak naha. ජනාධිපතිතුමා තමයි අපේ දේශපාලන ගේ නෑ ඔක්කොම හරි එතුමත් එක්ක අපි වැඩ කරා ඔක්කොම හරි ජනාධිපතිතුමාගේ වැඩේ ජනාධිපතිතුමා කරයි මගේ වැඩේ මං කරන්න ඒ නිසා මෙතන මේ කවුරුත් කෑකෝ ගහන්න ඕනේ නෑ මම මේ කාගවත් බෙරපදයට නටනවා කියලා මං එහෙම බෙරපදයට නටන මිනිස්සෙක් නෙමෙයි හරි ඒක බොහොම හොඳට තේරුම් ගත්තොත් හොඳයි ගරු ජනාධිපතිතුමාට අපේ පෞද්ගලික කිසිම ගැටලුවක් නෑ එතුමත් එක්ක අපි මේ හොඳින් වැඩ කරනවා එතුමත් එක්ක ඇමතිවරයා හැටියට නමුත් බෙරපදයට නටන්න සූදානම් කෙනෙක් නෙමෙයි කියලා එතුමාට කියනවා but the only issue, Honorable Speaker, is the evidence. See, the Honorable President will agree with me, information is asymmetric in this instance. Torotoro asamamitika. Etakota, eka kattiyata torotoro thiyena, thawa kattiyata torotoro naha. That is called the problem of the lemons. Ara ekolof la Nobel tag ekuk dinna, oka gana aarthika vidyaya katha karala.
Now the Honorable Member, government has agreed for one full day for
you. So therefore, the reason, and also, ape sabhave inna mantriware supreme usaviyata gihila meka argue kara kiyala, eka ape pita danna epa. ඒක එතුමාගේ දෙයක්. හරි ඒක මේ එතුමා මේ සභාවේ හිටියත් නැතත් මේ නීති වලට මේ නඩු වලට පෙනී හිටනවා. So we are willing to find a compromise.
Let him finish.
We are willing to find a compromise.
Point of order, sir.
Oh.
වාර්තාව එනකන් අපි විවාදය ආරම්භ කරු බැහැ නේද?
ජනතාව පොඩක් ඉන්න.
Right.
ජනතාව පොඩක් ඉන්න.
විවාදය
නැගිටලා යනවනේ.
විවාදය ආරම්භ කරු බැහැ නේද?
ඔව්.
ජනතාව
මේ කමිටු ආදර ඇස් වෙලා හිට තින්නවා
කියලා. That's fine. So that is agreement.
That is agree.
ගරු කථානායකතුමා, දැන් අපි එකඟ වුණා pending the decision of the finance committee, we'll go ahead with the debate.
හැබැයි
මේ ජනාධිපතිතුමා මේ ඉන්දීන්ඩේ කියද්දි නැගිටලා ගියා. මම එක කාරණාවක් කියන්න ඕනේ. දැන් ජනාධිපතිතුමා කියවගෙන ගියා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව. හැබැයි මේ කාරණාව දැන් ගරු අගමැතිතුමා ඉන්න හින්දා එතුමාට කියන්නම්. මේ කාරණාව අධිකරණයේ සාකච්ඡාවට භාජනය වෙනකොට මට මතකයි ආණ්ඩු පාර්ශවයේ ඇමතිවරයෙක් නැගිටලා ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් සහ ඒක පිළිබඳව තීන්දුව තීරණ ගැනීම ප්‍රිවිලේජ් ඉෂු එකක් කියලා ප්‍රකාශ කරනකොට ඔබතුමා ඔය මූලාසන ඉඳගෙන තීන්දුවක් ප්‍රකාශයට පත් කරා ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේ බලය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවටයි කියන කාරණාව. ඉතින් මම මේ අවස්ථාවේ කියනවා ඔබතුමාගේ ප්‍රකාශය ඍජුව සහ වක්‍රව අධිකරණයේ තීන්දුවට බලපෑමක් සිදු වුණයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා.
ඒක තමයි
සත්‍යකතාව. අනිත් එක අපිට මේ කරුණු කාරණා ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා නැගිටලා යන්න හොඳ නැහැනේ. එහෙම බය වෙන්න හොඳ නැහැ. මං එතුමාට නිග්‍රහ කරන්න යන්නේ අපිට තර්ක විතර්ක කරලා හොඳ ප්‍රබුද්ධ තීන්දුව තීරණ වලට එන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔබතුමා මූලාසනයේ ඉඳගෙන ඒ කරපු ප්‍රකාශය මම කියනවා අධිකරණයේ තීන්දුවට බලපෑවයි කියන
එක. මම
මේ අවස්ථාවේ කියන්න කැමතියි.
Power is power of the parliament. That's all. There are nothing. I have not gone into the judicial matters. Right? No, what he says is the member who had appeared for that case had not been submitted the required information. That's all. Okay. වස්තුනායක කර්මැතුමා.
කරු කථානායකතුමනි, නවාස් විනිශ්චකාරතුමාගේ තීරණේ එතුමා ඉතා පැහැදිලිව කියනවා මේ කාරණය ගැන තීන්දුවකට පැමිණීමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. එතුමා ඒක පැහැදිලිව කියනවා. මොකක් ගැනද? මේකේ මේ කියන්නා වූ මේ අපේ පෙත්තම්කරු අර්ජ් කරන්නා වූ කාරණා මේක බලපාන ඇති EPF එකට ETF එකට මේක බලපාන ඇති විවිධ ජන කණ්ඩායම් වලට මේ අනුව කුමන තීරණයක් ගන්නවාද කියන එක පාර්ලිමේන්තුවේ වැඩක්. ඒක අපේ වැඩක් නෙමෙයි. ඉතින් එහෙමනම් ඒක පාර්ලිමේන්තුවේ වැඩක් නම් පාර්ලිමේන්තුවේ ඒක සාකච්ඡාවට ගැනීමට පෙර සාවර නියෝග අනුව ආර්ථික අධීක්ෂණ කාරක සභාව නැත්නම් මුදල් කාරක සභාව ඒ පිළිබඳව සොයා බැලීමක් සලකා බැලීමක් කළ යුතුයි. දැන් ඒක තමයි මේ කියන්නේ. ඒක සලකා බැලීමට පෙර මේක විවාදයට ගන්නව නම් ඔබතුමා ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් කරන්න කියන ස්ථාවර නියෝග අත්හිටුවන්. ඉතින් ඒ නිසා මම කියනවා දැන් අද මෙතන කතා කරා බැංකුවලට තියෙන අමාරුව, මේ රටේ පොදු ජනයාට තියෙන අමාරුව ඊට වඩා කොච්චර වැඩිද කියලා මං අහන්න කැමතියි. මේ රටේ පොදු ජනතාවගේ බදු අය කරන ප්‍රමාණය 100ට කීයද කියලා මම අහන්න කැමති. ඔවුන්ගේ ආදායම අනුව ගත්තාම. ඒ නිසා මේ එක පැත්තක් ගැන විතරක් කතා කරලා යන්න එපා. මේ බැංකුවලට තියෙන අමාරුව ගැන විතරක් කතා කරන්න එපා. මේ ඔක්කොම ගැන කතා කරන්න තමයි මුදල් කමිටුවට අවස්ථාවක් දෙන්න ඕන. මුදල් කමිටුවෙන් මං ඉල්ලනවා මූල්‍යාර මුදලට යම් කියන එකට ඔව් කියලා එකඟ වෙලා ඒ ගහපු ඩීල් එක වගේ හය ඩීල් ගන්න ලෑස්ති වෙන්න එපා.
ගරු මන්ත්‍රීතුමා, ඒකට මුදල් කමිටුවට යාමට තමයි එකඟ වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ඔව් ඒ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී එක
මහජන පෙත්සම් පිළිගැන්වීම මායදුන්නේ චින්තක අමල් මන්ත්‍රීතුමා ඇබ්සන්ට්. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කිරීමට තීරණය කරන ලදී. ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, බෙහෙවින් ස්තුති. මම පෙර කරපු ඉල්ලීමකට ඔබතුමා පුංචි වේලාවක් මට ලබා දීම ගැන ඔබතුමා හොඳින් දන්නවා. පුන පුනාම එක දිගටම පිටපිටම අපි ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව විනිවිදභාවයෙන් යුක්ත වූ අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් අපේ රටේ පවත්වන්නේ කියලා. ඒ ම්ලේච්ඡ කුරිරු ප්‍රහාරය නිසා ජීවිත රාශියක් අහිමි වුණා. දූදරුවන්ට දෙමව්පියෝ අහිමි වුණා. දෙමව්පියන්ට දරුවෝ අහිමි වුණා. මේ ම්ලේච්ඡ කුරිරු නීච හිංසනකාරී ප්‍රහාරය එදත් අදත් හෙට දවසෙත් අපි සියලු දෙනත් සමස්ත ජනතාවත් තරයේ හෙලා දකිමු. නමුත් ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අද මේ මොහොත වන විට අපේ රට තුළ මේ ප්‍රශ්නය පිළිබඳව, මේ ව්‍යසනය පිළිබඳව, මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව සාධාරණ දේශීය පරීක්ෂණයක් සිදුවෙලා නැතේ කියන එක අතිමහත් බහුතරයක් ජනතාව පිළිගන්න කාරණාව. ඒක බරපතල ප්‍රශ්නයක්. මේ ම්ලේච්ඡ කුරිරු ත්‍රස්තවාදෙන් මියගිය අපේ රටේ ජනතාව, මේ මියගිය ජනතාවට, ඒ හිංසනයට පීඩනයට ලක්වුණු ජනතාවට සාධාරණත්වය ඉෂ්ට වෙන්නට ඕන. ඒ යුක්තිය ඉෂ්ට වෙන්නට ඕන. සාධාරණත්වයේ යුක්තිය ඉටු වෙනවයි කියලා තමයි මේ වර්තමාන ආණ්ඩුව ස්ථාපනය වුණේ. දේශීය පරීක්ෂණයක් හරියාකාරව ක්‍රියාත්මක නොවීම තුළ අර්ධ බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ජනතාවට යුක්තිය ඉෂ්ට කරනවයි කියලා බිහිවුණු ආණ්ඩුව ඇත්ත වශයෙන්ම මේ ප්‍රහාරයේ කොටස්කරුවන්ද? මේ ප්‍රහාරයට සම්බන්ධද? ඒ සත්‍ය අපි දැනගන්නට ඕන. ඒක ඇත්ත අපි දැනගන්නට ඕන. අපි කිසිසේත්ම පූර්ව නිගමනවලට යන්නට සූදානම් නැහැ. හැබැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ කරපු හැම පරීක්ෂණයක්ම හංගලා තියෙන, හැම පරීක්ෂණයක්ම යට ගහලා තියෙන මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම කතෝලික ප්‍රජාව ප්‍රමුඛ මුළුමහත් ශ්‍රී ලාංකේය ජනතාවට මහා ව්‍යසනයක් විපතක් සිද්ධ වුණා. දැන් මේගොල්ලන්ට අමතක වෙලා පාස්කු ප්‍රහාරය මුල් කරගෙන මේ රටේ මුස්ලිම් ප්‍රජාවට, ඉස්ලාමීය ප්‍රජාවට එල්ල කරපු ජාතිවාදී ආගම්වාදී ප්‍රහාර ඔබට අමතකද? ඕව පෙන්නලා නේද ජනාධිපති අගමැති මැති ඇමති පුටුවලට ඔබලා ආවේ? මේ රටේ ජාතිවාදයේ පතුරවලා, ආගම්වාදයේ පතුරවලා, ජාතික සමගිය විනාශ කරලා තමන් රජ වෙලා දැන් මොකද කරන්නේ? ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරේ මහා මොළකරුවන් හොයන්නට ඔබලා අපොහොසත් වෙලා තිබෙනවා. ඇත්ත කතාව හෙළිදරව් කරන්නේ නැහැ. එවන් තත්ත්වයක් තුල අද ජාත්‍යන්තර යම් යම් ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරනවා මේ පාස්කු ප්‍රහාරේ සත්‍ය හොයන්න. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරේ සත්‍ය හොයන්න මේ ආණ්ඩුවට කොන්දක් නැහැ, කශේරුකාවක් නැහැ. මොකක්ින්දද ආණ්ඩුව ඇතුළේ ඉන්නද පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් ඉන්නවද? මොකද ඇත්ත? මොකද සත්‍ය? මොකද යථාර්ථය? දැන් ඉතින් ආණ්ඩුවේ සුපුරුදු සෙල්ලම වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය ගැන අතිඋතුම් කාඩිනල්තුමා කතා කරනකොට ඔහුට නිග්‍රහ කරනවා, ඔහුව විවේචනය කරනවා. ඒ ආගමික නායකයා පෙනී හිටින්නේ විපතට පත්වුණු පවුල් වෙනුවෙන්, කතෝලික ප්‍රජාව වෙනුවෙන්. ඒ නිසා ගරු කථානායකතුමනි, වහාම මේ පිළිබඳව විනීත භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් අවශ්‍යයි. දැන් මට ඇහුණා කියනවා සිලෙක්ට් කමිටියක් පත් කරනවා. හොඳට තියෙයි සිලෙක්ට් කමිටිය. හොරාගේ අම්මගෙන් පේන හන්ද. සිලෙක්ට් කමිටියේ සභාපති කවුරු කරයි දන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ මහබලකාරයව දායි දන්නේ නැහැ සභාපති හැටියට. එහෙම කරයි දන්නේ නැහැ. ඉතින් ගරු කථානායකතුමනි, ලැජ්ජයි. පාස්කු ප්‍රහාරයේ විකුණලා, වෙන්දේසි කරලා, අලෙවි කරලා, ඒ ජීවිත මතින්, ඒ මහා ලේඛනම් මතින් බලයට පත්වෙච්ච ලේ පිපාසයෙන් ඉන්න මේ පාලකයන්ට හැකියාවක් නැහැ සත්‍යයේ රටට හෙළිදරව් කරන්න. ඒ නිසා මම කියන්න කැමති, දේශීය පරීක්ෂණ අසමත් වුණු මේ මොහොතේ මේක විසඳන්න පුළුවන් විනිවිද භාවයෙන් යුක්ත වූ ජාත්‍යන්තර පරීක්ෂණයකින් පමණයි. ලේ පිපාසයෙන් ඉන්න ආණ්ඩුවකට මේ වගේ තීන්දුව తీරන ප්‍රශ්න ගැන විසඳුම් ලබා දෙන්න බෑ. මං කියනවා මේ ප්‍රශ්නය යට ගහන්නේ නැතුව කරුණාකරලා විනිවිද භාවයෙන් යුක්ත වූ දෙස් විදෙස් දෙකම ඒකාබද්ධ කරගත්ත විනිවිද භාවයෙන් යුක්ත වූ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි සත්‍ය අවබෝධ කරගන්නට. අපිට දැනගන්න ඕන මේ මහමොළ කරුවන් මේ ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියන කාරණාව. ඒක සත්‍යද අසත්‍යද කියන කාරණාව. යුක්තිය සාධාරණත්වය මේ පාස්කු ප්‍රහාරයෙන් විපතටපත්තුණු ජනතාවට ලබා දෙන්නට ඕන. මම පැහැදිලිවම කියනවා සමගි ජන බලවේග, සමගි ජන සන්ධාන රජයක් තුල අනිවාර්යෙන්ම අපි මේ ප්‍රශ්නේ සුළඟල හොයන්නට, සත්‍ය හොයන්නට, මහමුල කරුවන් හොයන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ
කරනවා.
ගරු කථානායකතුමනි, මට දෙන්න මේ මට ලිපියක් කියලා තියෙනවා අපේ නියෝජ්‍ය මහලේකම්තුමා මගේ ප්‍රශ්න පිළිබඳව ස්ථාවර නියෝග 36 ඔය යටතේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න බැහැයි කියලා. ඒකට හේතුව කියන්නේ මේ ප්‍රශ්නේ කලින් මම ඉදිරිපත් කරයි කියන කාරණේ. ගරු කථානායකතුමනි, මම කලින් ඉදිරිපත් කරලා තියෙනවා කියන්නේ 2023 4:27 ප්‍රශ්නේ. ඒක 27 ප්‍රශ්නේ මල්ලක තියෙනවා ගරු කථානායකතුමනි. 27 ප්‍රශ්නේ මම අහනවා වාර්ෂික 2015 2019 යහපාලන රජය සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව වංචා සිදු බව දන්නේ. එතකොට කථානායකතුමනි, මහලකන්තුමා කියන කාරණේ අනුව මට ඉදිරිපත් කරන්න බැයි කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ මම අහුවයි කියලා. ඒ කියන්නේ මම කලින් සඳහන් කරපු ප්‍රශ්නේ. ඒක නෙවෙයි මම අහන්නේ දැන්. මේක මට ඉදිරියේ එන්න තියෙන ප්‍රශ්නයක් මම මේ දැන් කියන්නේ. මේක දාන්න බැහැයි කියලා. ඒකට කථානායකතුමා මගේ වරප්‍රසාදයිත්‍ය. පසුගිය යහපාලන රජයේ පැවති කාල සීමාව කවරේද කියලා මම මේ අහන්නේ. එතකොට කථානායකතුමනි, 4 වෙනි මාසේ 27 අහපු ප්‍රශ්නේ තමයි 2015 2019 යහපාලන රජය සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව වචාවක් සිදු බව දන්නේ. ප්‍රශ්න දෙකක් නේ ගරු කථානායකතුමනි. එතකොට මේක මගේ දාලා දෙන්න කියලා මම ඉල්ලීම කරා. මගේ දෙවෙනි එක යුතු දෙවෙනි එක තමයි කරකතාන මේ ප්‍රශ්නේ. එම වංචාව හේතු සිදු ඇති මූල්‍ය ලාභයේ කොපමණද? එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නේ මම දෙවෙනිව අහන්නේ කරකතාන එකී කාල සීමාව තුළ සිදු වූ මහ බැංකු බැඳුම් කර වංචාව සිදු බව ඔබතුමා දන්නේ. ප්‍රශ්න දෙකක් කරකතාන. එතකොට තුන්වෙනි එකේ යම් කාරණයක් එකඟයි. හැබැයි 36 ඕ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නයකට උත්තර දුනා නම් ආයෙ දාන්නේ නැහැයි කියලා. දැන් තුන්වෙනි එකේදී මම අහනවා කරකතාන එම සීමාවල අදාළ චෝදනා ලැබූ දේශපාලන නායකයන් වෙන්වෙන් රාජනිධානි වුන් කවරේද කියන කාරණේ කරකතාන. මම මේ අහන්නේ මේ ස්ථාර නියෝගව කරකතාන. ඉන්න ඉත කරු ඒක කාංශා කරකතාන නායකතුමනි මේ ප්‍රශ්නේ ඇතුළත් කරා. දැන් ජනාධිපතිතුමා කියන කාරණේ ඇත්තම පැහැදිලි. දැන් මේ මම අහන්නේ මහ බැංකු බැඳුම් කර ප්‍රශ්න කරකතාන නායකතුමනි එදා යහපාලන ආණ්ඩුවේ මම හිටපාන. එතකොට ඒකට චෝදනා කරේ වර්තමාන ආණ්ඩුවේ බහුතරය. දැන් ජනාධිපතිතුමා කියනවා රජිත් මහත්තයා බයයි වුණා. මට මේක අන්තරේ. මම මේ බයවිච්ච කාරණේ පැහැදිලි කරන්න හදන. දැන් වෙන්නේ මොකද්ද? මහ බැංකු බැඳුම් කර වංචාව සිදුච්ච රනිල් වික්‍රමසිංහ පොහට්ටුව උද ආරක්ෂා කරනවා.
ඒක ඔබ දන්නවා.
ආස්කුව සහ රට බංකොලොත් කරපු උදේ රනිල් වික්‍රමසිංහ ආර. අනේ ඒකට සජිත් මහත්තයා බයයි. ඒකට එකග වුණේ නැති නිසාද අපි විපක්ෂින්න සතුටේ. ඉතින් මතක තියාගන්න මේ දෙකොල්ලන්ට බඳවන්න දෙන්න ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහත්තයා ලාලගදී හදනවා කියන.
නලින් බණ්ඩාරවන්තුමා මොකද?
ගරු කථානායකතුමනේ උතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඊයේ මේ සභාවේදී ගරු මහින්දානන්ද අපේ ඇමතිතුමා හිටපු ඇමතිතුමා කිව්වා අර චැනල් 4 සිද්ධියට සම්බන්ධ අසාඩ් මෞලානාගේ මුදල් විශාල ප්‍රමාණයක් සංසරණය වීම, බැංකුගත වීම, දේපළ විකිණීම් සම්බන්ධව. එතකොට අසාඩ් මෞලානා කියන්නේ අපේ මෙතන තින්නවා පිල්ලයන් හිටපු ඇමතිතුමාගේ මුදල් පිළිබඳව කටයුතු කරපු නිලධාරියා. එතකොට මේ හරියට මහින්දානන්ද ඇමතිතුමාලා පිල්ලයන් මන්ත්‍රීතුමා විපක්ෂේ මන්ත්‍රීවරයෙක් විදියට වගේ තමයි කතා කරුවේ. ඒතර අසාඩ් මෞලානාගේ මුදල් විශාල ප්‍රමාණයක් සංසරණය වෙලා තියෙනවා නම් වහාම මූල්‍ය අපරාධ කොට්ටාසෙන් පැමිණි කරලා මේ සම්බන්ධව ප්‍රශ්න කරන්න ඕන. මොකද එතුමාගේ මුදල් මුදල් ලේකම් වල ඒක අපිට කියලා හරියන්නේ
නැහැ. ගරු කතානායක
ගෞරව සභානායක අවර්ගලේ අපේ අමතිතුමා ඊයේ කතා කර අදා කතා කරා අසත් බවුලානා අපේ එකතුල වැඩ කරකෙනයි අපේ මුද කාසි පුරපේ අවර් බලංගිනෙන්දල් අවරිත මිශාරිකේ වණ්ඩම් නිචේ මායිදේ පෙටි උරියාට වෙදගෙනකේ මේලදික නේරමුදික දරවන සභානායක අවර්ගලේ අදේ මට වෙලාව වින් කරන ඕන සර් මේ මේ හැටලුව සම්බන්ධව කතා කරන්න.
හරි බොහොම සුදුයි ඒක දෙන්න. ඔව් සමන්න. ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ?
බොහොම ස්තුති කතානායකතුමනි මේ පෙතුමා කිව්වා මේ අසත් මෞලානා මාත්මයාගේ මුදල් පිළිබඳව ඔව් සම්පත් බැංකුවේ මුදල් තිබුණා ඒ පිළිබඳව දැනට පරීක්ෂණයක් පැවැත්වෙනවා ඒ නිසා අසත් මෞලානාගේ ගිණුමේ සල්ලි තිබුණා කියලා ඒක චන්දකාන්තගේ වෙන්නේ නැහැ ඔබතුමාගේ ගිණුමේ තන සල්ලි විපක්ෂ නායකගේ වෙන්නේ නැහනේ ඉතින් ඒ නිසා ඒක අසත් මෞලානාගේ මුදල් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා ඒ පිළිබඳව පරීක්ෂණයක්
සභානායකතුමා
ගරු කතානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු
සභානායකතුමාට මේ ඔබතුමාට දැන් අද දවසම දෙනවා මේ විදියට විපක්ෂ නායකතුමා
ගරු කතානායකතුමනි මම තව කාරණාවක් මතක් කරන්න කැමති. ඇත්තටම වර්තමාන ජනාධිපතිතුමාගේ දේශපාලන ගමනට විශාල ශක්තියක් ලබා දුන්නු පුද්ගලෙක් ලසන්ත වික්‍රමතුංග මැතිතුමා. අපි දැනගන්න කැමති ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ලසන්ත වික්‍රමතුංග මැතිතුමාව ඒ කරපු ඝාතනය පිළිබඳ මොකක්ද ඒ පරීක්ෂණ කටයුතු වලට සිද්ධ වෙලා තියෙන්නේ? කවුද ඒ ඝාතනයට මුල්ුණේ? ඒ ඝාතනයට මුල්ුණු කණ්ඩායම් පිළිබඳව මේ සභාවට හෙළිදරව් කරන්නේ නැද්ද? දැන් ජනාධිපතිතුමාගේ මේ ප්‍රශ්න මම අහන්න හිටියේ එතුමා නැගිටලා ගියා යන්න. දැන් එතුමාට අති විශාල ශක්තියක් ලබා දුන්නු.
අපි මේ පණිවිඩය
නෑ නෑ මේව නවත් මගේ කටවහන්න දෙන්න එපා.
නෑ ඔබතුමාගේ
කටවහන්න නෑ නෑ
ඔබතුමාගේ
කටවහන්න දෙන්න එපා. මගේ කටවහන්නත් බෑ. හරිද? ලසන්ත වික්‍රමතුංග මැතිතුමාව ඝාතනය කරපු මීමරුව මේ සභාවේ ඉන්නවද?
හරි.
මම බය නෑ ඔබට. ජීවිතේ පරිත්‍යාග කරා. නෑ නෑ අපි ඔබට බය නෑ. මං ලසන්ත
ඔබතුමා ඔක වෙනම ගන්න. දැන් අපි ගත්තනේ ඒක ඔබතුමා. තව මොනවද කරන්නේ? ඔබතුමාද විවාදේ එපාද? අද විවාදේ එපාද ඔබතුමාට?
අවසන් කරා.
ආයිවර කරන්නේ.
අවසන් කරනවා. දැන් මේක මම අහන්න කැමති ලසන්ත වික්‍රමතුංග මැතිතුමාව ඝාතනය කරපු මිනි මරුව මේ සභාවේ ඉන්නවද? උත්තර දෙන්න.
දෙපාරක් ඇහුවනේ.
ඉන්නවද?
දන්නේ.
ඉන්නවද?
ඔයලා බලන්න.
අපි බය නැහැ. හරිද? ඔය එක එක කණ්ඩායම් වලට එක එක ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලට අපි බය නැහැ. අපි අද දවසේ උනත් මැරෙන්න ලෑස්ති. මං අහන්න කැමති ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු මිනි මරුව මේ සභාවේ ඉන්නවද? උත්තර දෙන්න.
කරුණාකරලා සභානායකතුමා මේ සභාව ගෙනියන්න.
පොඩ්ඩක් ඉන්නකෝ මේ සභාවේ කඩේට ඉවර කරමු. මේ පොඩ්ඩක්. ගරු කතානායකතුමනි සභාවේ
කටයුතු ගමනක් අහන්න ඕනේද?
පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අටෙහි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:00 සිට 12:30 දක්වා සහ අපර භාග 1:00 සිට 7:30 දක්වා විය යුතුය. අපර භාග 7:30ට කතානායකතුමා ප්‍රශ්නේ නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභායකංගද?
ආයි.
බනායකතුමා.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු අංක 5 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධාන නිදාසු යුතුයි. මේ අපේ එකඟතාවයේ ඇති වූ ආකාරය අනුව
සභානායක සභායකගේද?
හායි.
සභානායකතුමා.
ගරු කතානායකතුමනි වරප්‍රසාද අංක 1 මා විසින් පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩුවේ ඇති බවට 2023 අගෝස්තු 25 දින පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවරණ යෝග 118 විධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුය.
සභාවේ
ආයි
ලක්ෂණ කිරියල්ල මැතුමා
නෑ ඒ වරප්‍රසාද කමිටු යොමු කරන්නයි කියලා කිව්වේ දා මතු කරපු එක.
කොයිකද
ඊයේ කතා කළේ?
ඔයකද?
ඒක
මේ අර මන්ත්‍රීතුමායන්ද?
ඔව්.
මන්ත්‍රීතුමායන්ද?
ඔව්. ඒක එදා මම යොමු කළා ඒක වරප්‍රසාද කමිටු යොමු කරන්නේ.
ගරු කතා නැගතිමුනේ. ඔව්. ඔබතුමා දන්නවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් රත්රන් ගෙනහැලා ආවුණා. උඩ දඩ ගැව්වා. ඉතින් මුළු ලංකාව මලාගෙන ඉන්නවා පාර්ලිමේන්තුවක් ඇටියට අඩු පක්ෂ නෙවෙයි පාර්ලිමේන්තුවක් ඇටියට අපි මොකද්ද ගන්න තීරණය මේ මන්ත්‍රීතුමා ගැන කියලා මේක නීතිය බියවත්තාව අනුව එතුමා ඉවත් කරන්න ප්‍රශ්නයක් තියෙන බා පිළිගන්නවා ඒක නමුත් අපිට පුළුවන් අපේ පාර්ලිමේන්තුවක් ඇටියට යෝජනාවක් ගෙනහැල්ලා දෝෂාරෝපණයක් කළා බෝට් ඔෆ් සෙන්ෂර් මොකක් හරි මේක වෙන්න ඕන කතා නැගතුමා දැන් ඇත්ත වශයෙන්ම 225ට බඩිටික සාධාරණයිනේ දැන් මේ රත්තරන් ගෙරැල්ල අහුණා අපි පාර්ලිමේන්තුවක් ඇටියට උසාවි අමත කරන්න පාර්ලිමේන්තුවක් ඇටියට අපි තීරණයක් ගන්න ඕනේ මේක ප්‍රබාද කරන්න එපා මම ඔබතුමාට කියන්නේ මේක ප්‍රබාද කරන්න එපා ඉක්මන් තීරණයක් ගන්න
පක්ෂයේ සංවිධායකතුමා යෝජනා කරන දේ තමයි කාර්ය පටිපාටි අනුකූල අපි මේ කරගෙන
යන්නේ මම කියන්නේ මේක ප්‍රබාද කරනවානේ
අපි ප්‍රබාද
හිතාමතා ප්‍රබාද කරනවා මට කියන්නේ ඉන්නේ එච්චරයි හැබැයි ජනතාව අවශ්‍ය තීරණේ ගනි අවශ්‍ය නිගමනයේ ගනි එතරම් මම කියන්නේ ඒක ප්‍රබාද කරනවා
ඔතුමා දන්නව පසුගිය පක්ෂ නායක
රැස්වීමේදී
සාකච්ඡා කරනවා ඔතුමා ඉදිරිපත් කරනවා හැමදාම මේක
සාකච්ඡා කරනවා
ඔබතුමා කියනවා මට බලයක් නැහැ කියලා ඈ සාකච්ඡා කරපු තමයි වරප්‍රසාද යෝජනාවක් ගේමු ඊළඟට ඔබතුමාට තියෙන්නේ
අංක 4 ඉදිරිපත් කරන ලක්ෂණ කිරියල්ල
මැතිතුමා 4
I move item 4 sir
සභාව ඉස්තර කරන්න ඕනේ
ඒක ඉස්තර ගන්න
කතානායකතුමනි ඒ ඉස්තර කරනවා අර්ෂන් රාජකරුණ මන්ත්‍රීතුමා
අර්ෂන් රාජකරුණ
කරු කතානායකතුමනි හේෂා මිත්‍රත්ව පදනම සංස්ථාගත කිරීමේ 50 කෙටුම්පත මම ඉදිරිපත් කරමි
ඉස්තර කරන්න
යෝජනාව මම ඉස්තර කරනවා කතානායක